समन्तचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता ධම්මසවනකාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද මේ ධර්ම දේශනාව තුළ ඔබට ඉතාම වැදගත් මේ සමාජයේ තුළ මිනිස්සු බොහෝම වැරදි විදිහට අර්ථකථනය කරන සමහර වෙලාවට තමන්ගේ ඉරිසියාව කෙනෙක් දියුණු වෙනවා දකින්න අකමැත්ත ධර්මයේ හැසිරෙන කෙනෙක් හොඳට කාලා ඇඳලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මතම සමහරු ධර්මයේ නැති දේවල් මතු කරමින් ධර්මයේ වගේ පෙන්නමින් උත්සාහ කරන මිනිස්සු තුළ තියෙන වැරදි අදහස් කීපයක් නිවැරදි කරගන්න උපකාර වෙන විදිහට අද අපි මේ ධර්මානුශාසනාවේදී ඔබට කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ තමයි කෙනෙක් හිතන්න පුළුවන් ධර්මයේ හැසිරෙනවා නම් මේ අතහැරීම අතහැරීම අතහරින්න අතහරින්න කියන ධර්මයේ තුල කෙනෙකුට දියුණු වෙන්න බෑ. කෙනෙකුට ලස්සනට ඇඳලා පැනඳලා බොහොම පොහොසත් හොඳ ගියක් දොරක් යාන වාහනයක ඉන්නවා නම් සමහර වෙලාවට කෙනෙක් එයා හොඳට භාවනා කරන ධර්මයේ දියුණු කරන හොඳට ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙක් බාහිරින් බලාගෙන එයා දිහා බල්ලා කියනවා. එයා මේ බොරුවට බණ ඇහුවට මේ අතහරිනවා මේ අතහැරීම නිවන් දකින්න කතාව. පේනව නේද යන වාහනේ? පේනව නේද ඉන්න ගෙවල් දොරවල් වල තියෙන බඩුමුට්ටු? මොන අතහැරීමක්ද මෙයාගේ කියලා අර බාහිර වස්තුව යාගේ දේපල යාගේ සැප සම්පත් යාගේ රන් රිදී මුතු මැණික් වෙන්න පුළුවන් යා පාවිච්චි කරන යාන වාහන මේවා දිහා බලාගෙන ධර්මයේ හැසිරෙන අයට ගරහන සමාජය අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙන. එතකොට සමහරු හිතාගෙන ඉන්නේ මේ අතහැරින්න අතහරින්න කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා ඔක්කොම පැත්ත මේ ඔක්කොම අනිත්‍යයි කියලා මේ පැත්තකට ගිහිල්ලා ගහක් යට ඉඳගෙන ඉන්නවනම් තියෙන සල්ලි ආයෙව බෙදලා දාන්න ඕන මිනිස්සුන්ට, ඌවා මේ කන්න නැති මිනිස්සුන්ට බෙදලා දීපල්ලා. එහෙම තමයි සමහරු හිතාගෙන ඉන්නේ. ආයියා මේ බණ කතා කරන්නේ බණමයි, කතා කරොත් යා මේ සෝවාන් වුණා වගේ කතා කරන්නේ. පේන්නේ නැද්ද මෙයාගේ තියෙන තණ්හාව? ඔන්න ඔය විදිහට සමාජය තුළ ධර්මයේ හැසිරෙන අයට ගරහා කිරින් අපිට දකින්න ලැබෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආර්ථික දියුණුව කරා යන කෙනෙකුට ආර්ථික වශයෙන් ඉහළටම යන්න බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. අතහරිනවා කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා රන් රිදී මුතු මැණික් අතහැරලා නිකන් හිඟන්නෙක් වගේ පැත්ත බලාගත්තුවද බලාගෙන මේ ඔක්කොම අනිත්‍යයි මේවා එකක්වත් අඩක් නැහැ කියලා ඉන්නවා නම් ඒක මානසික රෝගයක්. ඒ ධර්ම අවබෝධයක් නෙමෙයි, ඒක මොකක් හරි මොලේ ප්‍රශ්නයක්. මේ ධර්මයේ තුල ගත්තොත් බුදුහාමුදුරන්ගේ කාලේ සිදුවීම් දිහා විමසලා බලන්න. ඔබ දන්නවා අනාථ පිණ්ඩික සිටුතුමා කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා, මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා, මොනතරම් කෝටිපතියෙක්ද කියලා හිතන් 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදන්න නම් තව කෝටි කීයක් හම්බ කරපු ධනයක් තියෙන්නේ? එදා සැවැත් නුවර තමයි දඹදිව තිබ්බ සොළොස් මහා ජනපද අතර ඔබ දන්නවා අංග, මගද, කසී, කෝසල, වජ්ජි, මල්ලෝ ඒ වගේ සොළොස් මහා ජනපදයන් හැටියට තමයි ඒ ඉන්දියාව එදා දඹදිව බෙදාගෙන විශාල ප්‍රදේශ රාජ්‍යවරු, මොකද රට විශාල නිසා කුඩා කුඩා රාජ්‍ය හැටියට තමයි රජවරු රජකම් කරේ. ඔය අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. මේ කෝසල රාජ්‍යයේ රජ්ජුරුව තමයි කොසල් රජ්ජුරුව. මේ රටේ සැවැත්නුවර කියන්නේ ඒ රටේ තිබ ප්‍රධානම අග නගරයත් එක්ක තිබ නගර ප්‍රදේශේ. එතකොට වැඩිම පිරිසක් මේ නගරේ ආශ්‍රිතව තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ධම්මපද අටකතාවේ සඳහන් වෙනවා සැවැත්නුවර විතරක් කෝටි 7ක ජනතාවක් ජීවත් වුණා කියලා. එහෙනම් අපිට පේනවා සැවැත්නුවර කියන්නේ පුංචි ප්‍රදේශයක් නෙවෙයි. අද ඔබට ඉන්දියාවත් එක්ක ගලපහම අද චෙන්නායි වල විතරක් ගත්තත් ওই නගරේ ආශ්‍රිතව කෝටි 5කට ආසන් ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙනවා. එහෙනම් අපිට පේනවා ඉන්දියාව අද කෝටි 128ක් 30ක් විතර ජනතාවක් ජීවත් වෙන විශාල රටක්. එදා සැවැත්නුවර විතරක් කෝටි 7කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා කියන්නේ. එතකොට මේ නගරේම ධනවත්ම කෙනා තමයි සිටු තනතුර ලැබෙන්නේ. ඒ කාලේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට, පොහොසත්ම කෙනාට, මහා ධනයක් තියෙන කෙනාට රජතුමා විසින් නගරේම ධනවතා කියලා ලැබෙන ගෞරවනාමය තමයි සිටුකම. ප්‍රධාන සිටු තනතුර ලැබෙන නගරේ පළවෙනිම ධනවතාට. එතකොට නගරේ හිටපු ධනවත්ම කෙනෙක් තමයි සුදත්ත සිටුවරයා. එයාට අනාථපිණ්ඩික කියලා මිනිස්සු කිව්වේ. මිනිස්සුන්ට දන් දෙනවා, දුගී මගේ යාචකයාට පිහිට වෙනවා, අනුන්ට උදව් උපකාර කරනවා. ඒ නිසා කිව්වා අනාථපිණ්ඩික. හැබැයි ඇත්ත නම සුදත්ත. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන ඔබ හිතන්න. දේශනාවල තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ වුණත් මුණ ගැහුනේ රජගහනුවරට. සැවැත්නුවර ඉඳන් රජගහනුවර කියන්නේ වෙනත් රාජ්‍යයක්. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගිහිල්ලා සුමිත්‍ර කියලා මිත්‍රයෙක්ගේ ගෙදර නවහතැන් ගන්නවා නිතර ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ නගර දෙක අතර, ඒ කියන්නේ රාජ්‍ය දෙකක් කියලා. දඹදිවම වෙන වෙනම පැවතිච්ච රාජ්‍ය. එතකොට පේනවා සුදත්ත සිටුවරයාගේ ව්‍යාපාර වෙළඳාම් කටයුතු අනික් රාජ්‍යවලට පවා ව්‍යාප්ත කරලා බොහොම හොඳ ව්‍යාපාරිකයෙක්. එතකොට බුදුහාඳුරු මුණ ගැහිච්ච පළවෙනි දවසේම බණහල සෝවාන් ඵලයට පත් වුණා සුදත්ත සිටුවරයා. දැන් සෝවාන් වෙනවා කියන එක බුදුහාඳුරන්ගේ ධර්මයේ පෙන්වන්නේ කොච්චර මේ ධර්මාවබෝධයේ වටිනාකම. බුදුහාඳුරු උපමාවකට පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා මනුස්ස ලෝකේම පාලනය කරන මේ ලෝකයේම තනි රජෙක් හැටියට ලෝකේ පාලනය කරන රජෙක් ගැන විස්තර වෙනවා. ඒ මේ වගේ කාලවල නෙමෙයි, දීර්ඝායුෂ ඇති කාලවල එවැනි රජවරු පහළ වෙනවා. සක්විති රජවරු, 23 පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකේ පහළ වෙනවා. එතකොට බුදුහාඳුරෝ පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා අර ලෝකෙම සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා ඊළඟට චාතු මහරජික තාවතිංස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති සක්‍ර දිව්‍ය පදවිය ලබනවටත් වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන. පිංගතුනි සෝවාන් වෙච්ච කෙනා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදි බුදුහාඳුරු ගැන අචල සද්ධාවක්. ධම්මේ අවිච්ඡ ප්‍රසාදය ධර්මයේ ගැන අචල සද්ධාවක්. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවක්. ආර්යකාන්ත සීලිය අවබෝධයෙන් දිවිහිමියෙන් උතුම් සීලයක පිහිටපු කෙනෙක් බවට පත් වෙනවා. යා ධර්මයේ ගැන බුද්ධ ශාසනයේ නිවන් මාර්ගට බැසගත් කෙනෙක්. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා කියන එක. එතකොට මේ සිටුවරයා තමයි බුදුහාමුදුරන්ට ආරාධනා කරේ, ස්වාමීනි ඔබ වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න, විශාල ජනතාවක් ජීවත් වෙන සැවැත්නුවරට ඔබ වහන්සේ වඩින්න, ඔබ වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වෙනුවෙන් මම මගේම ධනයෙන් ආරාමයක් කරලා මම පූජා කරන්න. බුදුහාඳුර පිළිගත්තා. සුදත්ත සිටුවරයා ඉඩම ගන්න විතරක් ඔබහල ඇති ජේතවනයේ ඉඩම මිලදී ගන්න කරත්තවලින් කහවණු ගෙනහල්ලා පොළොවේ අතුරලා 18 කෝටියක් බිම කහවණු ඇතිරුවා කියලා. ඒකට හේතුව ඉඩම අයිති කොසල් රජුරුවන්ගේ පුතා වෙච්ච ජේත කුමාරයා කිව්වා ඉඩම දෙන්නේ නැහැ. කිය ඉඩම් රජුරුවගේ පුතාට ඉඩම් විකුණන්න ඕනද? හැබැයි මිත්‍රකමයි පිය රජුරුවන්ගේ හිතවත්කමත් එක්ක නොවටිනා මිලක් කිව්වොත් ඕකම අතෑරලා දායි කියලා කිව්වා. කවුරු හරි මුළු ඉඩමෙම කහවණු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩම දෙන්නේ නැහැ, මට ඒ තරම් ඒක වටිනවා, දෙනවා නම් දෙන්නේ එහෙම කෙනෙකුට විතරයි කිව්වා. ඊට පස්සේ හොඳයි කියලා තමන්ගේ කහවණු කරත්තවලින් පටවගෙන ගිහිල්ලා 18 කෝටියක් කහවණු ඉඩමේ ඇතිරුවා කියලා. එතකොට තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් ආරාම අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් ඉදිකරා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදත්ත සිටුවරයා බුදුහාමුදුරන්ට හදපු සුගන්ධ කුටිය සුගන්ධ කියන ගන්ධ කුටිය සුගන්ධ කුටිය ගඳ කිලිය කියලා බුදුහාමුදුරන්ගේ කුටිය හඳුන්වන ධර්මයේ වහල හතකින් යුක්ත සත්මහල් ප්‍රාසාදයක් හැටියට තමයි සුගන්ධ කුටිය ගැන විස්තර වෙන්නේ. වහල හතක් තිබ්බා කියනවා. ඒ එක එක වහලෙන් ඒ කියන්නේ හුලං හමාගෙන එනකොට එක එක දිසාවෙන් සඳුන් ලීයෙන් තමයි වහලේ හදලා තිබුණේ. සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට තමයි වහල හතකින් යුක්ත ලස්සන සුගන්ධ කුටියක් බුදුහාඳුරට හදලා පූජා කරේ. එතකොට තවත් 18 කෝටියක් වියදම් කරා ආරාමි පූජා කරන උත්සවයට. මුළු නගරෙම සැරසුවා. මිනිස්සුන් දුගී මගේ යාචකයන්ට කන්න දුන්නා. පාරවල් වල සුදු ඇලි අතුරලා තොරන් ගහලා පොඩි සේසත් දජ පතාක නංවල කෝටි ගානක් කහවණු 18 කෝටියවම තුනක් ඔක්කොම 54 කෝටියක් වියදම් කරා කියනවා. ජේතවනේ හදලා පූජා කරා. දැන් බලන්න බුදුහාඳුර ඇතුළු සංඝයාට මේ ආරාමයක් පූජා කරපු හැටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදු වෙලා වැඩිම කාලයක් වැඩ හිටියේ ওই ජේතවනේ. දැන් නිකන් සාමාන්‍යයෙන් අද මේ සමාජ කතාවෙනේ වාද සමාලාවට ධර්මයේ කියලා මේ සමහරු හිතාගෙන ඉන්න අයගේ අදහස් මහා දාර්ශනික අදහස් කියන සමහර අය නිකන් හිතන එදා හිටියන ඔය 54 කෝටියක් වියදම් කරලා මේ මේ මාරාම ඕනද? ඔය කන්න නැති උන්ට ගෙවල් ටිකක් හදලා දීලා අහිංසක මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් ඔయిత වඩා පිං. ඔන්න ඔහොම කියන අය ඔබ අහලා ඇති. මේ සුදත් අනාථපිණ්ඩික සිටුතුමාට මේ මේ පිස්සු මෙච්චර මේ කොඩි දාලා මේ නගරේ සරසලා මේ බොරු සෝබන පෙන්නනවද? අන්න ඔය වගේ නොඑක් අදහස් අපිට සමාජය තුළ අහන්න ලැබෙනවා. එදා අද ඉන්න අය සමහරවිට කියන්නේ මේ බුදු කෙනෙක් නම් ඔහොම වහල හතකින් යුක්ත ඔහොම ප්‍රාසාදයක ඉන්නවද බුදුවරු? මේ සුපිරි ගෙවල් නෙමේ කියලා ජේතවනේටත් එහෙනම් ගරහන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ආරාමෙ පිළිගත්ත මහරහතන් වහන්සේලා වැඩ හිටියා. පින්වතුනි ධර්මයේ කරා යන ශ්‍රාවකයන් රජවරු සිටුවරු මහා ප්‍රාසාද මාලිගා හදලා දුන්නත් ඒකත් පිළිගත්තා. හැබැයි ඒකට ඇලිලා හිටියේ නැහැ. උන්වහන්සේලා කැලේ ගහක් යට හිටියා. වස් කාලි ගත කරන්න ගිහිල්ලා ගල් වෙනක වැඩ හිටියා. ඒ සියල්ල උන්වහන්සේලා නොඇලි නොබැඳි ඒක හිත පිහිටවන්නේ නැතුව ධර්මාවබෝධයේ පිණිස ඒක තමන්ට සීතලෙන් උණුසුමින් වැස්සෙන් ආරක්ෂා වෙලා ඉන්න තත්ත්වෙක්සාකල බුදුහාඳුර පෙන්නා මහණෙනි භික්ෂුවකට. දැන් අපි භික්ෂුන් වහන්සේලා ගෙනගමු. භික්ෂුන් වහන්සේලා කුටියක් ලැබුණොත් ඒ කුටිය පරිහරණය කරන්නේ මොකටද? සීතස්ස පටිඝහතාය උන්හස්ස පටිඝහතාය සීතලෙන් ආරක්ෂා වෙන්න උණුසුමින් ආරක්ෂා වෙන්න මැසි මදුරු පීඩා වලින් සර්පයන්ගෙන් මේ අනතුරු වලින් ආරක්ෂා වෙන්න තමන්ට සුවසේ ධර්මාවබෝධයේ පිණිස මඟ වඩා ගන්න පහසු අන්න ඒ අරමුණෙන් තමයි කුටියක් ආරාමයක් විහාරස්ථානයක් පරිහරණය කරන්නේ. එතකොට ආහාර ටිකක් වෙන්න පුළුවන්. සමහර ලාවට රාජ භෝජන මාලිගාවේ ආරාධනා කළ රජුරු දානි පූජා කරන ප්‍රණීත භෝජන පූජා කරනවා. හැබැයි ඒ ආහාර වළඳන්නේ පැරණි කුසගිනි වේදනා නිවා ගන්න අලුතෙන් කුසගිනි වේදනා නූපදින්න ධර්මාවබෝධයේ පිණිස මේ යන ගමනේ කුසගිනි වේදනා නිවාගෙන කය පවත්ත ගන්න. සමහර වෙලාවට බුදුහාඳුරන්ට දේශනාවල තියෙනවා රන් නූලෙන් වියපු සිවුරු පූජා කරලා තියෙනවා. බුදුහාඳුරු ඒව පිළිගත්තා. බුදුරජාන් වහන්සේට රජවරු වටිනා සලු පිළි සිවුරු පිරිකර පූජා කරා. අපේ බුදුහාඳුරෝ පිරිනිවන් පාන ආසන්න වඩින ගමනේ කුක්කුස මල්ල කියලා ආලාර කාලාමගේ ශ්‍රාවකයෝ වෙච්ච දෙන්නෙක් බුදුහාඳුරෝ විවේකයෙන් වැඩ ඉන්නවා දැකලා කකුත්තා නදී අසල සතුටු සාමීචයෙන් බුදුහාඳුරෝ එක්ක ටික වෙලාවක් කතා කරලා හිත පහදවාගෙන ඒ අය ළඟ තිබ්බ කිනු රන් නූලෙන් වියපු වටිනා රත්තරම් පාට සලු දෙකක් වස්ත්‍ර දෙකක් සිවුරකට සෑහෙන ඒ වෙලේ මේ වස්ත්‍ර දෙක බුදුහාඳුරන්ට පූජා කර බුදුරජාණන් වහන්සේ වදාලා කුක්කුස මල් එකක් මේ ආනන්දට පූජා කරා. එක සිවුරක් ආනන්ද හාමුදුරන්ට පූජා කරා. අනෙක් සිවුරු බුදුහාඳුරන්ට පූජා කරා. ඒ වෙලාවේ මේ අය වන්දනා කළ පිටත් වුණාට පස්සේ ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුව ඇදගෙන හිටියේ සිවුර ඉවත් කරලා. අර රන්වන් පාට සිවුර බුදු හාමුදුරන්ට පොරෝණකොට බුදු සිරුර රත්තරම් පාට වෙලා රන්වන් පාට ආලෝකයක් විහිදෙනවා. ඒවිලි ආනන්ද හාමුදුරුව අහනෝ ස්වාමිනී භාග්‍යතුන් වහන්ස මං කවදාවත් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ මේ වගේ ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාටට ශරීරේ බැබලෙමින් ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙකකදී බුදු කෙනෙක්ගේ ශරීරය මේ වගේ වර්ණේ වෙනස් වෙලා රත්තරන් ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද, ඒ බුද්ධත්වයට පත් වෙන දවසේ බුදු සිරුරෙන් මේ වගේ රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවත්, ඒ පිරිනිවන් පාන දවසේ බුදු සිරුර ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලිමින් රන්වන් ආලෝකයක් විහිදෙනවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා එතන දේශනා කළා. එතකොට අපිට පේනවා රජවරු සිටුවල වටිනා සිවුරු පිළිගන්න බුදුහාඳුර ඒවත් පිළිගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාංශු කුල සිවුරකුත් පෙරෙව්වා. ඒකත් දරාගෙන හිටියා. එතකොට දැන් හිතන්න, හැබැයි මිනිස්සු පහදින්නේ ගහක් යට ඉන්නවන ගල් ගුහාවක් අස්සේ විතරක් ඉන්නවන ඉරිච්ච සිවුරක් හැඳගෙන ඉන්නවන ඔය බිම බලාගෙන ඉන්නවන එක්ක පින්ඩ පාතෙන් විතරක් යැපෙනවන අරවට වඩා පහදිනවම. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. දැන් ඔබ හිතන්න, දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් පහක් ඉල්ලුවනේ. ඔබ අහලා ඇතිනේ ඒ ඉල්ලීම් පහේ තියෙන්නේ දේවදත්ත හාමුදුරුව කල්පනා කරා මිනිස්සු රවට්ටලා, මිනිස්සු විතරක් නෙමෙයි බුදුහාමුදුරුව ළඟ පැවිදි වෙලා හිට අලුත පැවිදි වෙච්ච ධර්මාවබෝධයක් නැති භික්ෂූන් වහන්සේලා පිරිසකු රවට්ටලා ඒ අය මගේ මතයට හරි කියලා කඩා ගන්න නම් බුදුහාමුදුරන්ට වඩා මං සිල්වත් කියලා පෙන්වන්න ඕන. ඒ නිසා දේවදත්ත හාමුදුරුව ඉල්ලීමක් ඉල්ලුවා භික්ෂූන් වහන්සේලා නිවන් දකින්න කැමති අය. ඔය රජවරු සිටවරු පූජා කරන මේ වටිනා ආරාම පිළි අරගෙන ඔය සුපෝක භෝගේ ඔය ජීවිතේ නෙමෙයි ජීවිතාන්තේ දක්වාම ගස් යට විතරයි ඉන්න ඕනේ භික්ෂූන් වහන්සේලා. පහදිනවා මිනිස්සු. බුදුහාඳුරු එක පිළිගත්තේ නෑ. ඊළඟට කියන සාමීනි භාග්‍යතුන් වහන්ස මගේ ඉල්ලීම තමයි භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තේ දක්වාම ඔය වටිනා සිවුරු පිරිකර පිළිගන්නේ නැතුව ඔය බීසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන පාංශකූල සිවුරු විතරයි අඳින්න ඕනේ. බුදුහාඳුරු එකත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ කියනවා සාමීනි භාග්‍යතුන් වහන්ස මගේ ඊළඟ ඉල්ලීම භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තේ දක්වාම පින්ඩ පාතෙන් විතරයි යැපෙන්න ඕන කියලා. ඔය රජවරු සිටවරු දාන ගෙනල්ලා ආරාධනා කළ ප්‍රණීතව දුන්නට ඒව පිළිගන්න හොඳ නෑ. පින්ඩ පාත ගිහිල්ලා ලැබෙන දෙයක් ඇද්ද? ඒක විතරයි නිවන් දකින්නකම්. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුව කියනවා භික්ෂූන්ට කවමදාවත් පාත්‍රයට පින්ඩ පාතේදී යනකොට ලැබුණා නිර්මාංශෝමයි ඉන්න ඕන. කිසි දෙයක් පිළිගන්න හොඳ නෑ. බුදුහාඳුර එකක් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස තුන් සිවුරෙන් තනිපොට සිවුරයි අඳන සිවුරයි දෙපොට සිවුරයි කියන මේ සිවුරු තුන විතරක් ඇති භික්ෂුවකට, අමතර සිවුරු එකක්වත් අවශ්‍ය නැහැ. එතකොට මේ ඉල්ලීම් ටික දැක්ක ගමන් සාමාන්‍ය කෙනෙකුට ඇත්තනියෙන් නම් දේවදත්ත හාමුදුරුව කොච්චර ප්‍රතිපක්තිකරුකද, අනේ පාංශු කුල සිවුරු පිළිගන්නේ දේවදත්ත ඒ ඉල්ලීම් ඉල්ලුවේ ඒ විදිහට හිටපු නිසා. දේවදත්තට බොහෝ පිරිසක් රැවටිලා ඔහුට අනුගාමික පිරිසක් හැදුන බුදුහාඳුරු වැඩඉන්න ඇද්දිම. ඒ හැදුනේ දේවදත්ත අර චරිතයේ ලෝකෙට පෙන්නවා තමන් ගස් යට ඉන්නේ පින්ඩ පාතෙන් විතරයි යැපෙන්නේ පාංශුකුල සිවුරු පිළිගන්නේ තුන් සිවුරෙන් විතරයි ඉන්නේ තමන් බොහොම නිර්මාංශක කෙනෙක්. එතකොට මේ ප්‍රතිපක්ති පෙන්නපු නිසා මිනිස්සු රැවටුනා විතරක් නෙමෙයි බුදුහාඳුරු ළඟ හිටපු 500ක් පැවිදි වෙච්ච අය හිතුවා බුදුහාඳුරන්ට වඩා අපිට දේවදත්ත හාමුදුරන්ගේ මාර්ගේ හරි, ඉක්මනින් නිවන් දකින්න නම් අපි දේවදත්තත් එක්ක යනවා කියලා 500ක් දේවදත්ත හාමුදුරුවත් එක්ක ගියා. බුදුහාඳුරන්ගෙන් කැඩිලා 500ක් දේවදත්ත භික්ෂුව පස්සේ ගියා. ඒමනං අපිට පේනවා මේ ස්වභාවය අපිට එක කෙනාගේ ලැබීම වෙනස්කම් තියෙන්න පුළුවන්. කෙනෙකුට දායකයෝ ඉන්නවා. අපි දකිනවා ලංකාවේ ගත්තත් ලෝකෙ කොහේ ගත්තද ඔබ තායිලන්තේ වගේ දැකලා තියෙනවා. තායිලන්තේ මිනිස්සු ඒ පන්ස තමන්ට තියෙන දුප්පත්ම කෙනා පවා රස්සාවක් කරලා තමන්ට ලැබෙන පොඩි පඩියෙන් හරි රත්තරම් මිශ්‍ර පුංචි කොලයක් අරගෙන ගිහිල්ලා පිළිම එක හරි පන්සලේ කොහේරියේ රත්තරන් ආලේප කර. ඒ අයි හිතනවා බුදුහාන්දුරුවෝ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් පූජ කරන්න තියෙන වටිනාමදේ රත්තර. තායිලන්තේ ගත්තොත් ටොන් ගණන් වටිනා රත්තරම් බුද්ධ ප්‍රතිමා. ඒ අය රත්තරම් පූජ කරලා ඒව එකතු කළ එකතු වෙලා ඒව බුදු පිළිම හදන. ආරාම විශාල මාලිගා වගේ පන්සල් විහෙර විහාර හදලා ශාසනීයට පූජ කර. එතකොට අපි ගත්තොත් සමහරවිට අපි හිතමු අපේ රටේ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ පින උන්වහන්සේලාගේ ලැබීම උන්වහන්සේලා සසරේ දන් දීලා සසරේ කරපු පින් ඒව කෙනෙකුට බලපාන. බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි සසරේ දන් දීපු කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතයේ තුල කවදාවත් සිව්පසේ අඩුවක් ලැබෙන්නේ නැහැ. ප්‍රණීත විදිහටම දානමාන ටික ලැබෙනවා ජීවිත කාලේ. කුටි සෙනසුන් ආරාම යන යන තැන දෙවියන් හරි මනුස්ස විශ්සරගෙන දන් දෙනවා. විමාන වගේ බොහොම ලස්සනට ඒවා ලැබෙනවා. එතකොට ඒ කෙනාගේ පෙරපින තව කෙනෙක් ඉන්න පුළුවන් දුකසේ බොහොම අමාරුවෙන් උන්වහන්සේත් පැවිදි වෙලා හරියට සිවුරක් නේ. අපි දකිනවා ලංකා අපි ලංකාව පුරවා බණට යනවා. අපි ස්වාමීන් වහන්සේලා අපි ගොඩාක් උදව් කරලා තියෙනවා. අපි පන්සල් හදන්න උදව් කරලා තියෙනවා. ගොඩාක් ශාසනීය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලාට අපි පිහිට වෙනවා. හැබැයි ඒ අතර අපි දන්නවා ලෙඩක් දුකක් වුණොත් බෙහෙත් ටිකක් ගන්න නෑ. ඔබ දන්නවා ඒ නිසාම අපි සීල සුවරණ කියලා ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් හදලා හොරන මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 35 නමක් නේවාසිකව අපි නවත්තගෙන ප්‍රතිකාර කරන දැන් අවුරුදු ගණනාවක් පුරා සිය ගානක් ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලබලා තියෙනවා. සූපත් වෙලා ගිය ප්‍රමාණය සිය ගාන. ඒ වගේම අපි ළඟ බොහොම රෝගාතුරෝ එක තැන් වෙලා බොහොම අසරණව හිටපු ගිලන් ස්වාමීන් වහන්සේලා 39කට ආසන්න පිරිසක් මේ කාලය තුළ අපවත් වුණා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආදාහන කටයුතු පවා අපේ වියදමින්ම කරගෙන ශාසනීය වෙනුවෙන් කවුරු සලකන්න නැති වයසට ගිය වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා රැක බලා ගනිමින් අපි ශාසනීය වෙනුවෙන් ඒ වගේ රෝහලක් බඳු මධ්‍යස්ථානයක් හොරන සීල සුවර්ණ කියලා අපි පවත්වගෙන යනවා. අපි දකිනවා භික්ෂුන් වහන්සේලා අතර සමහර අය ඉන්නවා ලෙඩක් දුකක් වුණාම දායකයෝ පිට රටවල් වල අරන් ගිහිල්ලා බෙහෙත් කරන රටේ ඉහළම පෞද්ගලික රෝහල්වල ලක්ෂ ගණන් බිල් ගෙවාගෙන දායකයෝ ගෙනහිල්ලා හොඳම වෛද්‍යවරුන්ගෙන් සමහරුන්ට බෙහෙත් අරන් දෙනවා. ඒ උන්වහන්සේගේ පින. ස්තව ස්වාමීන් වහන්සේලා ඉන්න අනේ ලෙඩක් වෙලා බෙහෙත් ටිකක් ගන්න නැහැ. ඔහේ කවුරුත් නැහැ. ඔහේ වෙවුලලා වෙවුලා එක්ක හොඳ වෙනවා. සමහරු එක තැන මලමුත්‍ර කරගෙන දුක් විඳලා උන්වහන්සේලා බොහොම අසරණ වෙලා අපවත් වෙනවා. එතකොට මේ එක එක්කෙනා සසරේ කරපු පින්පව්වල විපාක අපි කාටත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ලැබෙනවා. හැබැයි අපි ධර්මයේ තේරුම්ගෙන ධර්ම මාර්ගේ යන කෙනා තියෙන කෙනාට ඊරිසියා කරමින් එක්ක නැති කෙනා කරන්නේ තියෙන කෙනාට ගරහනවා ඊරිසියා කරන. ඒ තුල වෙන්නේ ඔබට ඔබේ ධර්ම මාර්ගේ වැහෙන එක. අපිට පේනවා සමාජය තුල වර්තමානි ගොඩාක් බහුලව ගොඩ නැගීගෙන යන්නේ ඊරිසියාව වෛරය. ඒක ගොඩක් අපේ රටේ ගොඩ නැගෙන හේතුව මේ ආදායම් විෂමතාවය. අපිට පේනවා රටේ දැන් ගිහි සමාජය දිහා බලන්න. ගිහි සමාජය තුළ රටේ විශාල පිරිසක් බොහෝ දුක් විඳිනවා. රස්සාවක් කරලා ඉදා වේල හම්බ කරගෙන දරුවෝ 3-4 දෙනෙක් දෙන්නේ 3 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් වෙන කොච්චර අමාරුවෙන්. ගම් වලට යනකොට ඈත දුෂ්කර ගම්මාන වලට යනකොට කුඹුරු වැඩ කරගෙන හේනක් කරගෙන එදා වේල මොනවා හරි විකුණගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සු අන්ත දුක් විඳිනවා. සමහර වෙලාවට දවසටම එක වේලයි කන්නේ. හරියට ඇඳුමක් නැහැ. බෙහෙතක් හේතක් නැහැ. බොහෝ ජීවිතවල ප්‍රශ්න. හැබැයි ඒ රටේම කෝටි 7-8 වාහන පාවිච්චි කරන. සමහර ලාවට එක කෑම වේලට රටේ තියෙන ඉහළම හෝටල්වල එක කෑම වේලට 5000 10000 25000 වියදම් කරන එක ආහාර වේලක. සමහර පවුලක් අවුරුද්දක් ජීවත් කරන්න පුළුවන් ඒ මුදලේ. එතකොට අපිට පේනවා මේ විෂමතාවයක් සමාජය තුළ ගොඩ නැගිලා තියෙනවා. හැබැයි ඒකත් එක්ක සාමාන්‍ය මිනිස්සු තුළ ඇතිවෙන්නේ තියෙන කෙනා ගැන විශාල ඊරිසියාවක් වෛරයක් ක්‍රෝධයක් ඇතිවෙන. ඒ නිසා මොකදාද ඔබට මේ ධර්ම කරුණු පෙන්ලා දෙන අපිට පේනවා සමාජ මිනිස්සු එක කතාබහ කරනකොට කෙනෙක් ලස්සනට ඇඳලා පැළඳලා හොඳ වාහනයක යනකොට සාමාන්‍ය මිනිස්සු සාප කරනවා යදිනවා. පිංගතුනි මේක නෙමේ ධර්මය. ධර්මී බුදුහාන්දුරු පෙන්වා මහණෙනි කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා. හොඳ ලස්සන ගියක් දොරක් තියෙන මාලිගාවක් වගේ. රන් රිදී මුතුමැණික් දරාගෙන රජවරු සිටුවරු වගේ ඉන්නකොට ඔබ ඒ දිහා බලලා හිතන්න කියනවා ඒ අය සසරි පින් කරපු අය. මමත් සංසාරේ උච්චර ඔය වගේ සැප සම්පත් ඇතුව ඉඳලා රජවරු වෙලා ඇති සිටුවරු වෙලා ඇති. හැබැයි ඒ සියල්ල ගෙවිලා අවසන් වුණා. මේ අයත් පින් කරලා අද ඒ පිනේ විපාක විඳිනවා. මමත් කොහොම හරි අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් වඩාගෙන මේ ධර්ම මාර්ගය තුළ දියුණුව කරා යන්න ඕනේ. ඒ විදිහට තමන් සසර ගැන හිතලා පින ගැන හිතලා මේ කර්ම කර්මඵල ගැන අවබෝධයෙන් දකින්න. ඒකයි ධර්මය. එහෙම නැතුව කෙනෙක් දැකලා සාප කරන එකවත් කෙනෙකුට හිතෙන් වෛර කරන එකවත් ඉරිසියා කරන එකවත් සමහල්ලාවට ඒ මිනිස්සුන්ට කතා හදන එකවත් ඒක නෙමෙයි කළ යුත්තේ. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි කෙනෙක් යනකොට දකිනවා අන්ත අසරණ දුක් විඳින කෙනෙක්. අපි හිතමු මිනිසෙක් ඉන්නවා හිඟන මිනිසෙක් කියලා හිතන්. ඒ මිනිස්සයා බොහෝ දුක් විඳිනවා. බොහොම අසරණයි. එදා වේල හම්බ කරගන්න විදිහක් නැහැ. අන්ත අසරණව දුක් විඳින කෙනෙක් දැක්කට පස්සේ ඒ දිහා බලලා හිතන්න මම සසරි කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද? මම මේ වගේ කොච්චර නම් ආත්මවල ඉපදිලා එදා වේල නැතුව කන් නැතුව බේතක් ගන්න විදියක් නැතුව සසරි කොච්චර මම මෙහෙම දුක් විඳලා ඇද්ද? ඒ නිසා මං කොහොම හරි පින් කරගන්න ඕන කුසල් වඩන්න ඕන මේ සසරි පින්පව් විපාක අරගෙන යන ගමන. ඔන්න ඔය විදිහට හිතන්න. ඒකයි අපි ධර්මයට අනුව හිතන ක්‍රමය. ඒ නිසා තියෙන මනුස්සය දිහා බලලා ඉරිසියා කරනවා නම් හිතෙන් වෛර කරනවා නම් හිතෙන් සාප කරනවා නම් ඔබ හිතන්න ඔබේ හිත කොච්චර පිරිහිලාද. නැති මනුස්සයට අනුකම්පා කරන්න පුළුවන් විදිහට පිහිට වෙන්න. ඒක තමයි කළ යුත්තේ. අපි තුල ඇති කර ගන්න ඕන ප්‍රධාන ගුණධර්ම හතරක් තියෙනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මෛත්‍රිය කියන්නේ අපි හදවතින්ම සියලු සත්වයන් ගැන මිත්‍රත්වයක් පතුරනවා. මෛත්‍රී සිත පතුරනවා. කරුණාව කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙනවා. තමන්ට උනා වගේ කන නැති කෙනෙක් දැක්කහම හරියට ජීවත් වෙන්න ප්‍රශ්න තියෙන කෙනෙක් දැක්කහම තමන්ට උනා වගේ හිත උණු වෙලා පුළුවන් විදියට උදව් කරන. මුදිතාව ඒක තමයි නැති එක. මුදිතාව තමයි අපි ඇති කරගන්න අමාරුවෙන් හරි ඇති කරගන්න ඕන දෙ. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකම. ඉරිසියාව මුදිතාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි ඉරිසියාව. මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අනේ හොඳයි අනේ කොච්චර දෙයක් අනේ සාදු කියලා හදවතින් සතුටු වෙන්න පුළුවන් නම් අන්න මුදිතා ගුණය ඔබ තුළ දියුණුවයි. ඒ නිසා ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. උපේක්ඛාව කියලා කියන්නේ අපි කොච්චර කෙනෙක් දිහා බලලා මෙයාට හරියන්න ඕනේ දියුණු වෙන්න ඕනේ. දැන් මෛත්‍රිය ගැන හිතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අපි ඔහොම හිතනවා. හැබැයි හැමෝම නිදුක් වෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ වෙනවා. අපි කොච්චර දියුණු වෙන්න කීවත් මිනිස්සු කඩාගෙන වැටෙනවා. අද කෝටිපතිව එක රැයි හිඟන්න වෙනවා. මහපාරට වැටෙනවා. ගෙවල් ගිනි ගන්නවා. දීපල වස්තුව කඩාගෙන වැටෙනවා. රාජසන්තක වෙනවා. ජීවිතේ ප්‍රශ්න ගැටලු විපත් එක්ක යන ගමන. එතකොට අපි මේ ලෝකේ සියලු සත්‍යයන්ගේ ස්වභාවය ධර්මයේ තුලින් අපි විමසලා මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා. ඒ තමයි උපේක්ඛාව. මේ සියලු සත්‍යයන් කර්මීය දායාද කරගත්ත පිරිසක්. කර්මීය උප්පත්තිය කරගත්ත පිරිසක්. කර්මීයම ඥාතියා කරගත්ත පිරිසක්. කර්මීය පිළිසන්න කරගත්ත පිරිසක්. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. මම යම් හොඳ දෙයක් කරොත් ඒ හොඳ විපාක මට සසරි ලැබෙනු. මම යම් අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාක මට සසරි දෑවැද්ද හැටියට සසරි උපඋපන් ආත්මවල අරගෙන යන්න වෙනවා. අන්නේ දේ හිතලා කර්මය ගැන හිතන්න. කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා. කෙනෙක් උගත්, කෙනෙක් නූගත්. කෙනෙක් බොහොම ලස්සනයි, කෙනෙක් කැතයි. කෙනෙක් බොහොම පෞරුෂවත්, පිළිගැනීමක් තියෙනවා. කෙනෙකුට එහෙම පෞරුෂයක් පෙනුමක් නෑ. කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය තියෙනවා, කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය නෑ. කෙනෙකුට ධනය කෝටි ප්‍රකෝටි ගණන් උතුරන්න තියෙනවා. කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ, මොනවා හරි ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල චුල්ල කම්මෝ විභංග සූත්‍රයේ, මහා කම්මෝ විභංග සූත්‍රයේ ආදී දේශනාවල බලපුවහම අපිට පේනවා අපි කවුරුත් කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්තිය කරගෙන, කර්මය ඥාතිය කරගෙන යන ගමන. අපිම සසරි වපුරපු දේවල් අපි මේ නෙලාගෙන යන ගමන. ඒ නිසා කාටවත් ඉරිසියා කරන්න, වෛර කරන්න යන්න එපා. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න. ඔබත් පින් දහම් කරමින්, කුසල් දහම් කරමින් මේ ධර්මාවබෝධය කරා යන ගමනේ ඔබත් පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් නැගී සිටින්න උත්සාහ කරන්න. දැන් බලමු බුද්ධ ශාසනය තුළ දැන් ඔය අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපති, ඊළඟට විසාකා උපාසිකාව හිතන්න, පුංචි වයසේ සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වෙන දවසේ තමන්ගේ පියතුමා දුවට දීපු දෑවැද්ද තමයි 9 කෝටියක් වටින මේල පළඳනාව. නගරේ හිටපු කොයිතරම් ධනවත් සිටු පවුල්වල මොනතරම් සිටු කුමාරියෙකුටවත් ඒ තරම් වටින ආභරණයක් පළඳනාවක් තිබෙන්නේ නැහැ කියලා. එතකොට 9 කෝටියක් වටින රන් රිදී මුතු මැණික් වලින් යුක්ත වටිනා මැණික් ඔබපු පළඳනාව, ඉන වටා මුළු ශරීරයේම ඉන වටා පළඳින වටිනා රන් ආභරණ. එතකොට හිතන්න සෝවාන් වෙච්ච විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් ලැබුණා කියන විසාකාවට වටිනා මේල පළඳනාව පැළඳගෙන හිටියේ. එතකොට හිතන්න අද අපි ධර්මය අල්ලලා තියෙන කොහෙන්ද කියලා ඔබ හිතන්න. අද මේක බණක් අහලා සමහරු හිතනවා ධර්මී කියන්නේ අතහැරිය. එක බණක් අහලා කරාමු දෙක ගලවල පැත්තකින් තියෙනවා, එක්ක මුද්ද වලල්ල පැත්තකින් තියෙනවා, නිකම් මේ ඔක්කොම වැඩක් නෑ, මේ අනිත්‍යයි කියලා එහෙන ගැහුවා වගේ බලාගත්වත බලාගෙන ඔහොම මානසික රෝග, ඒවා මානසික විකෘති. ඒ ධර්මාවබෝධය නෙමෙයි. ඒ නිසා සැබෑ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා ලස්සනට ඉන්න කෙනෙක්. දැන් ඒ මේ ධර්මය තේරුණා කියලා ඒ විදිහට විකෘති රඟපානයි දැක්කහම අනිත් මිනිස්සුන්ට ධර්මයේ පාවෙනවනේ. සාමාන්‍ය ලෝකේ බුද්ධිමත් මිනිස්සු දැක්කට පස්සේ ඉතින් මම්බෝ මේ මොකද්ද බුදුදහම කියන්නේ, මේ අනිත්‍ය අනිත්‍ය අතහරින්න ඔහොම පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න මිනිස්සු අහන්නේ අර විකෘති රඟපෑම් කරන ධර්මය අල්ලපු නැති මිනිස්සුන්ගේ මේ විහිළු දේවල් දැකලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හැසිරෙන අය තමයි අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ අය තමයි සතුටින්ම ඉන්න ඕනේ. මොකද අනිත් මිනිස්සු අඬනකොට ඒ අය අඬන්නේ නැහැ. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා මොනවාවත් චිත්තං යස්සන කම්පති, ඒ අයගේ හිත කම්පා වෙන්නේ නැහැ. අසෝකං විරජංකේමං විරාජමාන, සතුටින්ම ඉන්නේ කවුද? ධර්මී අවබෝධ කරගත්තයි. ඒ නිසා ඊළඟට හිතන්න බිම්බිසාර රජුරෝ සෝවාන් වෙච්ච කෙනෙක්. රටක් පාලනය කරා සේනිය බිම්බිසාර රජුරෝ කියන්නේ මගධ දේශේ පාලකයා. සෝවාන් වෙච්ච ගමන් මාලිගාවෙන් එළියට බැහැලා මේ ඔක්කොම වැඩක්නේ අනිත්‍යයි, මට මේවා තේරුණා, මං යනවා කැලේට කියලා කැලේට ගියේ. ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. අර මාලිගාවේ හිටියා, රන් රිදී මුතු මැණික් පරිහරණය කරා, වටිනා සළුපිලි පරිහරණය කරා. රජුරු ධාර්මිෂ්ඨව බොහොම සතුටින් රජකම් කරා. එහෙනම් අපිට පේනවා දැන් ඔබ හිතන්න දේශපාලනය කියන්නේ පුංචි දෙයක්ද කියලා? රටක් පාලනය කරනවා කියන්නේ පුංචි දෙයක්ද? සෝවාන් වෙච්ච අය ධාර්මිෂ්ඨව රට පාලනය කරා. එහෙනම් අපිට පේනවා අපි බුද්ධ ආගම කියලා මේ අහලා තැන් තැන් වලින් අහලා තියෙන දේ සැබෑ ධර්මය අවබෝධ කරගත්ත මාර්ග පල්ලාබීන් ගැන හිතන් බිම්බිසා රජ්ජුරු සෝවාන් වෙලා රජකං කර. අනාත පින්ඩික සිටතුමා සෝවාන් වෙලා කෝටිපතියෙක් ව්‍යාපාර කරා, 54 කෝටියක් වේදන් කළ ජේතවනේ හැදුව. අනාත පින්ඩික සිටතුමාගේ ව්‍යාපාර ගැන හොයල බලන්. ඒ කාලෙ මිනිස්සුන්ට පොලියට දීපු කෙනෙක් අනාත පින්ඩික සිටතුමා කියන්න. බැංකු තිබෙන මහා ධනවත් සිටුවරු තමයි මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න මුදල් පොලියට දුන්. ඒ පොලියට දීලා පොලියක් අය කරා. එතකොට සාධාරණව ධාර්මිෂ්ඨව මිනිස්සුන්ට ණයට දීපු කෙනෙක්. ඊළඟට විසාකාව අවසානයේ තමන්ගේ ආභරණේ විකුණලා තමන්මයි ඒක මිල දීලා ගත්තේ. කෝටි 27ක් වියදම් කරලා 9 කෝටියකට පූර්වාරාමේ හදන්න ඉඩම ගත්තා. බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයා වෙනුවෙන් දෙමහල් ප්‍රාසාදයක් කියලා තියෙන. ප්‍රාසාදයක් කියන්නේ මාලිගාවක් වගේ ආරාමයක් හැදුවා තවත් 9 කෝටියකින්. ඒ හැප්දපු හැම ආරාමයකම ඉතිහාසෙ ගත්තොත් ඒ ආරාමේ පූජා කරන පින්කමටම තවත් ඒ වගේ ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා කහවණු 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමයේ හදලා බුද්ධ ශාසනයට පූජා කරේ. ඊළඟට ඔබ හිතන්න බුදුහාමුදුරන්ට පූජා කරපු පළවෙනිම ආරාමේ බිම්බිසාර රජතුමාගේ රාජකීය උද්‍යානයේ උයන වේළුවන ආරාමයේ ශාසනයට පූජා කරේ. රජ්ජුරුව ලස්සනට මල් වවලා විනෝද වෙන්න යන, රජ්ජුරුව විවේකයෙන් සතුටෙන් ඉන්න, නැටුම් ගැයුම් වාදනයක රජවරු ලස්සනට සතුට විඳින්න යන විවේකයට ඉන්න රටේ තියෙන ලස්සනම උද්‍යානය තමයි බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයාට ආරාමයක් හදලා පූජා කරේ. එතකොට බුදුහාමුදුරුවෝ දකින්නවත් දැන් ඔය වැරදි දෘෂ්ටියම ඒ කාලේ තිබිලා තියෙනවා. බිම්බිසාර රජතුමාගේ බිසවක් හිටියා කේමා කියලා. ඔය කේමාවටත් ධර්මයේ දන් කේමාව ධර්මයේ ගැන හිතුවේ නැහැ, දන්නේ නැහැ. රූපේට ඇලුම් කර කර හිටියා. ලස්සනට හිත වශී වෙලා හිටිය කේමාවටත් එහෙම් මෙහෙම් බණ කෑලි අහුල ගත්තා කියලා හිටියා. ඔය බුදුහාඳුරු නිකන් අනිත්‍යයි අනිත්‍යයි කිය කිය මේවා මේ පිළිකුලයි කිය කිය බණ කියන්නේ ලස්සනට කැමති නැති කෙනෙක්. එතකොට කේමාව හිතුවා තමන් බොහොම ලස්සනට ඇඳල පැඳලා ඉන්න, රූපේට වශී වෙච්ච කේමාව හිතුවා මන්නම් යන්නේ බණක් අත්හන්න, මං යන්නේ ඔය බණ අහන්න කියලා හිටියා. අවසානයේ රජ්ජුරුව කේමාව බණ අහන්න යොමු කරන්න රජ්ජුරුව මොකද කරේ? කේමාවට වේළුවනාරාමේ ලස්සන සුන්දරත්වයේ කවිවලට ගීතිකාවලට හදලා මාලිගාවේ ඇහෙන්න ගායනා කරා කියනවා. ඒවා අහගෙන හිටිය කේමාව හිතුවා බුදුහාමුදුරුව ගැන මං අහලා තියෙන කෙනෙක් වැරදි ඇතිනේ. මේ මිනිස්සු සමහරු අපිට කියන්නේ මේ අනිත්‍යයි අනිත්‍යයි ඔක්කොම අතාරින්න එපා වෙලා මේක කලකිරීම අසුබය ඒවලු බුදුහාමුදුරුව කියන්නේ. එහෙම කියන බුදුහාමුදුරුව මෙච්චර ලස්සන තැන්වල ඉඳීද? මෙච්චර ලස්සන වේළුවනාරාමේ කුටි ගැන ආරාමේ පරිසරය ගැන මෙච්චර වර්ණනා කරන්නේ මේ ලස්සන ගැන? මම යන්න ඕනේ ඔක ඇත්ත නැත්ත බලන්න කියලා කේමාව ගියා. ඒ ගිය වෙලාවේ කේමාව ඒත් කල්පනා කරා මං යන්නේ වේළුවනේ බලන්න, ලස්සන බලන්න. මං යන්නේ බණ අහන්න නෙමෙයි, ඔය බණ මං අහන්නේ. එහෙම හිතාගෙන ගියේ කේමාව හැංගිලා ඈත ඉඳන් බුදුහාඳුරු බණ කියනවා බලාගෙන හිටි. බුදුරජාණන් වහන්සේ කේමාවට දිව්‍යාංගනා වගේ ලස්සන දිව්‍යාංගනා වගේ කාන්තාව දෙන්නෙක් බුදුහාඳුරන්ට පවන්සලනවත් මවල පෙන්නු. ඒ දිහා බලාගෙන බණහගෙන ඉන්නකොට ජීවිතයේ යථාර්ථය වැටහෙන විදිහට බුදුහාමුදුරුව දහම් දෙසුවා. කේමාවට ධර්මාවබෝධය ලැබුවා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ ගැන සමාජයේ අදත් මිනිස්සු පිටින් බලලා කාරණයක් අහලා බණක් අහලා ඒ තමන්ගේ දෘෂ්ටිය ඉඳගෙන තමයි කරුණු එකතු කරලා වැරදි දෘෂ්ටි මතවාදවලට එන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ ගිහි අය මේ දේශනාවෙන් අපි විස්තර කළ දෙන්න විශේෂයෙන් ගිහි ශ්‍රාවකයන් පැවිදි අය නම් සියල්ල අතහැරලා විමුක්තිය පිණිස ධර්මාවබෝධය පිණිස යන ගමනක පැවිදි ශ්‍රාවකයන්ගේ ජීවිතයේ ධර්මාවබෝධය අරමුණු කරගෙන යන ගමන උන්වහන්සේලාට වටිනා ආරාමයක් ලැබුණොත් පිළිගන්න, නැත්නම් කොහේ හරි ඉන්නවා. හොඳ දාන මාන ආදී රජවරු සිටවරු පූජා කරොත් පිළිගන්න, ඒක එපා කියලා නැහැ කොහෙවත්. නැත්නම් උන්වහන්සේලා හදාගෙන හරි පින්ඩපාත ගිහිල්ලා හරි වළඳනවා. වටිනා සිවුරු පිරිකර කෙනෙක් පූජකරොත් පිළිගන්න නැත්නම් තියෙන එකක් හරි ඉරිච්ච එකක් හරි මහගෙන උන්වහන්සේලා සිවුරු පිරිකර මේ ගමන යනවා. කෙනෙක් වටිනා රෝහලවට එක්කන් ගිහිල්ලා හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් හේ තරම් දුන්නොත් පිළිගන්න නැත්නම් තියෙන එකක් මොනවා හරි බෙහෙතක් කොත්තමල් ටිකක් හරි බීලා මොනවා හරි හදාගෙන තමන් ඒකයි පැවිද්දක ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරලා ධර්මාවබෝධය පිණිස යන ගමන. හැබැයි පැවිද්දා ලැබෙන දේ පිළිගන්නවා. හැබැයි උන්වහන්සේලාගේ ගමන නිවන කරාය. හැබැයි ගිහි ශ්‍රාවකයෝ ගිහි අය විශේෂයෙන් ගිහි ජීවිතේ තමන්ගේ ජීවිතේ පටල ගන්න යන්න එපා. මේ ධර්මයේ තියෙන සමහර කරුණු එක පාරට මේක පියවරෙන් පියවර යන එක. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නැහැ. මතක තියාගන්න අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සල්ලාම ධර්මයේ පිහිටන කෙනා ලෞකික සම්මාදිට්ඨිය කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගෙන තෙරුවන් සරණ යනවා. ඊට පස්සේ සද්ධානුසාරී වෙනවා. ඊට පස්සේ ධම්මානුසාරී වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් සකදාගාමි මාර්ගයේ ගමන් කළ ඵලයටපත් වෙනවා. ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කළ අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටික සංයෝජන තුනී වෙන්නේ. අනාගාමී වෙනකොට. හැබැයි සෝවාන් වෙලාවත් නැතුව ධර්මයට ඇවිල්ලවත් නැතුව රහත් වුණා වගේ ඔක්කොම එපා වුණා වගේ අතහරින්න මේ ඒ වගේ රඟපෑම් කරන්න යෑම තුළ ධර්මයේ නොදන්නකම නිසා ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන අයට ධර්මයේ පාවීමක් තියෙනවා. අන්නේ නිසා පින්වතුනේ පියවරෙන් පියවර අවබෝධයෙන් යා යුතු ගමන. අවබෝධයෙන් අතහරිනවා මිසක් මේ බුද්ධ ශාසනයෙන් කලකිරීම කියන එක හිතන්න. බුදුහාඳුරු පෙන්වෙන් නිබ්බිදායි. නිබ්බිදායි කියන්නේ අවබෝධයෙන් කලකිරෙන්නේ. එතකොට නිබ්බින්දම් විරජ්ජති. විමුක්තියට පත් වෙන. අතහැරෙනවා. එහෙම නැතුව අපි මේ අතහරින්න ඕනේ අතහරින්න ඕනේ කියලා ධර්මයේ අවබෝධයක් නැතුව උත්සාහ කිරීම තුළ මිනිස්සුන්ට තියෙන්නේ ගැටීමක්, විඳවීමක්. පින්වතුනි බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි මගේ ශ්‍රාවකයා කාමයන් පරිහරණය කරනවා. මතක තියාගන්න ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ විවාහ වෙනවා, කාමභෝගී ජීවිත ගත කරනවා, අමුදරුවෝ ලැබෙනවා, රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා, නටනවා, ගයනවා, විනෝද වෙනවා. පන්සිල් රකින්න කෙනෙකුට ඒව බාධාවක් නැහැ. හැබැයි ආදීනව දස්සාවිනෝ මාලිකාවේ හිටියත් මුළු ඇගේම රත්තරම් පොරවගෙන හිටියත් කෝටි ගණන් වටින යාන වාහන වෙනම ජෙට් යානා තිබුණත් ආදීනව දස්සාවිනෝ. ඒවැ ආදීනව දකිමින් මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ධර්මාවබෝධය කරා යන්නට ඕනේ. එහෙම නැතුව මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඒව අතහැරලා අපි අවබෝධයෙන් අතහරින එකයි ධර්මාවබෝධයක් නැතුව ජීවත් වීමයි මේක දෙකක්. අන්නේ නිසා මතක තියාගන්න බුදුහාඳුරු පෙන්වුවේ ධර්මී හැසිරෙන ශ්‍රාවකයා අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත් වෙනවා. එයා හොඳ පිළිවෙලකට ඉන්නවා. එයා අනිත් අයගේ ආකර්ෂණය අනිත් අයටත් එයා ගැන පුදුම හිතෙනවා. මිනිස්සු අඬනකොට එයා අඬන්නේ නැහැ. එයා ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක්. මිනිස්සු දුක් වෙනකොට එයා දුක් වෙන්නේ නැහැ. මිනිස්සු මනසෙන් කඩාගෙන වැටෙන තැන එයා අකම්පිත වෙ ඉන්නවා. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඒ නිසා මේ ධර්මයේ හරියට ඉගෙන ගන්න, හොඳට ධර්මයේ ගැන අධ්‍යයනය කරන්න. අන්න එතකොට ඔබට තේරෙයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ මොනතරම් ලෝකයේ ඉන්න අනිත් ශ්‍රාවකයොත් එක්ක ගත්තොත් සතුටෙන් මේ ධර්ම මාර්ගයේ යා යුතු ගමන. ඒ නිසා අපි ලෝකයේ ඉන්න වාසනාවන්තම පිරිසක් බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. මනුස්ස ජීවිතේ ලැබුණා. ඒ ලැබිච්ච දේත් එක්ක ලද දෙයි සතුටු වෙන. තමන්ට ලැබෙන දෙයි සතුටු වෙන. කර්ම කර්මඵල ගැන හිතන්, පුළුවන් විදිහට නැති බැරි අයට අනුන්ට උදව්පකාර කරන්, ධාර්මිෂ්ඨව ධර්මානුකූලව දියුණුව කරා යන්න මහන්සි. දියුණුව වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. බුදුහාඳුර කරන්න එපා කියලා තියෙන්නේ මත්පැන් වෙලදාම්, වසවිස වෙලඳාම්, මහල් වෙලඳාම්, මස් පිණිස සතුන් විකිණීම්, අවියාවිද වෙලඳාම්, මේවා තමයි මිත්‍යා ආජීවයේ හැටියට පෙන්වන්නේ. ධාර්මිෂ්ඨව සාධාරණව ව්‍යාපාර කරන්න, කෝටිපතියෙක් නෙමෙයි බිලියනපතියෙක් වෙන්න ලෝකේ ලෝකෙම ධනවතෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒත් ඔබට ධර්මානුකූලව දියුණු වෙන්න පුළුවන්. ඔබ බොහොම ලස්සනට ජීවත් වෙන. හැබැයි ඒ තුල හැම වෙලාවෙම අවබෝධයෙන් අටලෝ දහම ගැන හොඳ බුද්ධියකින් විමසමින් කර්ම කර්මඵල ගැන විමසමින් ධර්මාවබෝධයට ජීවිතේ දියුණු කරගන්න. අන්න එතකොට මාලිගාවේ හිටියත් ගහක් යට හිටියත් ඒ දෙකම යාට තේරෙනවා මේ සියල්ල අතහැරලා යන්න වෙන දේවල්. රත්තරම් පොරෝගෙන හිටියත් වැරහැලි ඇඳගෙන හිටියත් එයා දන්නවා මේ සියල්ල අතහැරින්න වෙන දේවල්. රාජභෝජන වැළඳුවත් ලැබෙන ඕනෑම දෙයක් ප්‍රතිවික්ෂා කළ වැළඳුවා ඒ දෙකේ වෙනසක් එයා දකින්න. අන්න ඒ නිසා අවබෝධයෙන් යුක්ත ජීවිතයයි බොරු රඟපෑමයි කියන්නේ දෙකක්. මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්න. ඒ නිසා පින්වතුනි අද දවසේ ඔබ හැම දෙනාට මම හිතනවා මේ ධර්ම කරුණු වලින් යම් තේරුමක් ඔබට ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි සමාජය තුළ දකිනවා ඉරිසියාව කියන එක පුදුම විදිහට වැඩි වෙගෙන යන සමාජය. කවමදාවත් ලස්සනට ඉන්න කෙනෙකුට සැපසේ ජීවත් වෙන කෙනෙක් දැකලා ඉරිසියා කරන්න එපා. උත්සාහ කරන්න, දියුණු වෙන්න උත්සාහ කරන්න. සාධාරණව ධර්මිෂ්ඨව තමනු දියුණුව කරා යන්න උත්සාහ කරන්න. කෙනෙක්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ඛා කියන ගුණධර්ම ඇති කරගෙන ඔබ හැම දිනාට මුතුම් ධර්මීයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.